సమంతా చక్రవాళేషు అత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మశ్రవణకాలో అయం భదంత ధమ్మశ్రవణకాలో అయం భదంత ధమ్మశ్రవణకాలో అయం భదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగి శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప్ప హెమదినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని, మీ పిన్నుతున్ హెమదినామ మీ స్థానేట రెస్ వెలా తిబెన్ని ధర్మశ్రవణే కరన్నటాయి. అద మీ దేశనావ సందహ భూమ శ్రద్ధావిం దాయకత్వేగిన కటయుతు కరన్నే కలుగమ మీరిగమ మహింద కాంతి ఆరామవాసి కహటపిటి సుమేధాకేమని పిన్వత్ మేహనిన్ వహన్సేత్ అటభాగే సుచిత్రధారణీ మేహనిన్ వహన్సే అతులు కలుగమ నందనీ జయతిలక మహాత్మ్య ప్రధాన పిన్వత్ పిరిసాయి మే దేశనావట దాయకత్వేగిన కటయుతు కరణి. పిన్వత్ని, మీ జీవితే అవబోధయకాన్ని అపిట హరీమ పుదుమ సహగత దయా ఐ అవబోధే కర యాన్న విధి అపిట కౌరుత్తుగాన్నలా నెహే ఇంక అవబోధే కర యాన విధి దాన్ని ఎతి కమట లోకే మినిస్సు లోకయాట కీల అభియోగ కరగాన్ని తమంట లోకెట గహనో కీల యాటము గహగాన్నో తిమే సాసర హేటి ఎయాట లోకే అభియోగి అక్కగి పెనునట ఎయాట యాతులం అభియోగే నిర్మాణే వెను. ఇది మే అవబోధయ కియన కథావట ఎకతు వెంట బెరికమి అభాగ్య సంపన్న దే తమై అపిమి అద్దకిన్ని ఏనిసా ఓయ పినుతుల్లా హితంటోన మే విద్యటై కోహమద్ మమ మే ఇపదీ సిటిన్ని అవబోధే కరాయ అంటాయి ఎమదాము దేటి తండూ గీ పవిధి అపి హెమ కినిక్ ముదెన్మ నెగిటల హితండోన అద మమ్మీ ఇపదిలా ఇన్ని అవబోధే కరాయ అంటాయి నెతూ దరువు నలవాండ నిమి మునుబురోంగి మూనబలాండ నిమి ఇడకడన్ దేపల గివాల్ దొరవాల్ యానవాహన మిలముదల్ దానయ మీవా ఎక్క హెప్పెంట నిమి మమ మీ ఇపదీ సిటిన్ని అవబోధే కరాయ అంటాయి కేలా ఉదయం సితక్కు పద్దవండోను. ఏ సిత కియన్ని అవబోధే ప్రతివేక్షణావ అవబోధే ప్రతివేక్షణావ కోను ఏకతమై పలవిని ఇంకరండు ఉన్నది ముఖద అవబోధే కరాయంటే బెరివెచ్చని సాయపి మీ జరామరణ శోక పరిదేవ దుఃఖ దోమన సుపాయాసయంగి బెటకాన్ని అవబోధే కరాయంటే బెరివెచ్చ కమట అపిట అవబోధే కరాయంట పులువంగునానం అపి అది మిహినే ఒబా పాత్ర హెమదామ హమువీం వెన్వీం తీయన్ని అవబోధయక్ నెతి కమట అవబోధే కరా గీపు అయాయ కవదావత్ హమువిన్నే ఏ హమువీం నెతిని సామ అవబోధే కరా గీపు అయట వెన్వీమకుత్ నే ఎనిసా హమువీం వెన్వీం ఏమత్ నెత్తం అపి ఒకట ధర్మీ వచనయక్కేనో సంయోగయ సహ వియోగయ మీ ధర్మీ సంయోగయ పినిస నిమి వియోగే పినిసాయి లోకే కమతి సంయోగేట మీ ధర్మీ సంయోగే పినిస నిమి వియోగే పినిస లోకే వియోగేట కమతి నెహె లోకే వియోగే కేనికట అహండవత్ కమతి నే వియోగే కేనిక లోకే హెమదామత్ కమతి సంయోగేట නමුත් අපගේ මහා ප්‍රජාපති ගෝතමී රහත් උත්තමාවිය ප්‍රජාපතිගේ තියෙන ගෝතමී ඕවාද කියලා සූත්‍රයක් භික්කුණී සංඝයාට අනුශාසනා කරපු දේශනාවක්. ගෝතමී ඕවාද, ගෝතමියගේ අවවාදය ගැන දේශනාවක්. ඇයි භික්කුණී සංඝයාට වදාලේ මේ ධර්මයේ සංයෝගයේ පිණිස නෙමෙයි වියෝගයේ පිණිසයි කියලා ඒ සූත්‍රයේ තියෙන්නේ. එතකොට මේ ධර්මයේ වියෝගයේ පිණිස අපි වියෝගයට කැමති වෙන්න ඕන, වෙනවීමට අපි කැමති වෙන්න ඕන. අපි හැමදාමත් කැමති එක්වීමට, එකතු වෙන්නයි අපි කැමති. එක්වීම කියන්නේ දුක, වෙනවීම කියන්නේ දුකේ නිරෝධය. නමුත් ලෝකේ හිතන්නේ කන පිටට. ලෝකේ හිතන්නේ එක්වීම තමයි සැප, වෙනවීම තමයි දුක කියලා. ඉතින් බලන්නකො, ලෝකේ හිතනවට වඩා හාත්පසින්ම වෙනස් විදියට තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හිතන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එහෙම හිත හිත ඉන්නකොට ඔන්න එයාට වෙන් වෙනවා, අතහැරෙනවා. එතකොට එයා දන්නේ, එයාට කඳුළු නැහැ, එයාට සෝසුසුම් නැහැ, හැඬීම් වැළපීම් එයාට නැහැ. ඇයි? එයා දකින්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් බලනකොට එයාට පේන්නේ වියෝගයේ පිණිස නිමි ධර්මී, මේ ධර්මී එක්වීම පිණිස නිමි, වෙන්වීම පිණිස නිමි. එතකොට මේ එක්වීම කියන එකට එයා කැමති නැහැ. එයාට පේන්නේ එකතු වෙච්ච හැම තැනකම දුක තියෙනවා. එකතු වෙන හැම තැනකම දුක. එකතු වෙච්ච සියලු තැන්වල දුකෙන් පිරිච්ච තැන්. එකතු වෙච්ච හැම තැනක්ම නැවත 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 සකස් කරන්නේ දුක. එකතු වෙච්ච හැම තැනකම මේ අත්දැකීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හැම වෙලාවකම ආසා කරන්න ඕනේ වියෝගයට. ඉතින් වියෝගයට කැමති කෙනා ඒ වියෝගයේ පිණිස නම් මේ ධර්මයේ පවතින වියෝගයේ පිණිස නම් එයා ඒ වියෝගයේ විතරක් ප්‍රාර්ථනා කරලා හරියන්නේ ධර්මී වඩන්න ඕනේ. ඇයි? මේ ප්‍රජාපති වුණත් කියන්නේ මේ ධර්මයේ වියෝගයේ පිණිස වෙත්. එතකොට ධර්මී වඩන්න වඩන්න තමයි යාගේ සිත වෙන් වෙන්නේ. ධර්මයක් නැති කෙනාට වෙන්වීම කියන්නේ දාඩිය දාන කතාවක්. ධර්මයක් නැති මිනිස්සෙකුට වියෝගය කියන්නේ කඳුල උපද්දවන දෙයක්. එතකොට මේ ධර්මයෙන් ධර්මයට අනුව බලනකොට එයාට වැටහෙන්නේ, ධර්මයට අනුව බලනකොට එයාට වැටහෙන්නේ මේ ධර්මයේ ස්වභාවය කුමක්ද? වියෝගයේ පිණිස. එතකොට එයා ධර්මී වඩාගෙන යනකොට තමයි යාගේ වියෝගයේ සම්බන්ධ පූර්ණ අවබෝධයක් එයා තුළ පිහිටන්නේ. පූර්ණ අවබෝධය. ඒ පූර්ණ අවබෝධයට තමයි පරිඥාය කියලා බුද්ධ ශාසනය කියන්නේ. පරිඥාය. පූර්ණ අවබෝධය. ඒ පූර්ණ අවබෝධයෙන් යාගේ සිත ස්වභාවයෙන්ම වියෝගයට එකතු වෙනවා. බලෙන් නෙමෙයි. ස්වභාවයෙන්ම වියෝගයට එකතු වෙනවා. එතකොට දැන් වියෝගයේ පිණිස පවතින කමට අදාළව ඔය පිනතුන්ලා හොඳට ජීවිතේ විමස ගන්න ඕන. එතකොට මේ ජීවිතේ විමස ගන්නවා කියලා කියන්නේ මොකද්ද? තමන්ගේම අවිඥානික කය විමසනවා. එක. ඊට පස්සේ තමන්ගේම සිත තුල හටගන්න වේදනාව විමස ගන්නවා. දෙක. ඒ වගේම තමන්ගේ සිතේ ස්වභාවය විමස ගන්නවා. තුන. ලෝකය මැවෙන මානසික ගතිය විමස ගන්නවා. හතර. ඔය ටික තිබ්බොත් එයා අවබෝධය කරා යනවා. එතකොට මෙන්න මේ ටික තමයි ධර්මී කියන්නේ. ධර්මී කියන්නේ මොකද්ද? තමන්ගෙම සවිඥානික කය විමස ගන්නට පුළුවන් මට්ටමට. තමන්ගෙම සිත තුල හටගන්න වේදනාව විමස ගන්න පුළුවන් මට්ටමට. තමන්ගේම මේ සිත පිළිබඳව, සිතුවිලි පිළිබඳව විමස ගන්න පුළුවන් හැකියාව. තුන. තමන්ට ලෝකේ මැවෙන මට්ටම තියෙන්නේ. තමන්ට ලෝකේ කියලා ඔයාලට විමස ගන්න පුළුවන් දේවල් ටිකක් තියෙන්නේ. ඒ විමස ගන්න පුළුවන් මට්ටමට හැම වෙලාවම අපි එකතු වෙනවනේ. දැන් මේ අවස්ථාව ඔයාලා විමස ගන්නවා. ඔය තියෙන ධර්මාසනේ මේ තියෙන දහත් වට්ටි කියලා මේ අවස්ථාව ඔයාලට පුළුවන් විමස ගන්න. එතකොට මේ අවස්ථාව විතරයි මේක විමස ගන්න වෙන්නේ. එතකොට මේ විමසා ගැනීම ආය ආය අලුත් වෙනවා. ආය ආය අලුත් වෙනවා. ඒ කියන්නේ ඒ මොහොතේ විමස ගන්න පුළුවන් මට්ටම ඒ විමස ගන්නකොට ඔයාලා තුල ඇතිවෙන මානසික ප්‍රවාහය පිළිබඳ ඔයාලා අවබෝධ කළොත් අන්නේ අවබෝධයෙන් තමයි ඔයාලට සංයෝගයට එකතු නොවීම දක්වාම ඇතුළ ලෑස්ති වෙන්නේ. ආයේ කවදාවත් සංයෝගයට එකතු නොවීම දක්වා ඔය පින්නතුල්ලා තුල ලෑස්ති වෙනවා. එතකොට එයා එයාගේ සවිඥානික කය දන්නේ නැත්තම් එයාගේම සිත තුල හට ගන්නා වූ නොඑක් ආකාර වින්දනේ ගැන යාට අවබෝධයක් නැත්තම් ඒ වගේම යාට එයාගේ සිත චෛතසික ඒ ධර්ම ගැන යාට අවබෝධයක් නැත්තම් එයාට මේ වෙලාවේ මැවෙන මේ වෙලාවේ අත්දකින්න මානසික ප්‍රවාහය මේ වෙලාව වැටෙන දේ පිළිබඳ යථාභූත ඥානෙ නැත්තම් යා හැම වෙලාවකම සංයෝගයට ආසයි. යා හැම වෙලාවකම වියෝගයට ආසන්නේ. ඇයි යාට යා ගැන කිසිම කියවීමක් නැහැ, අවබෝධයක් නැහැ, දැනුවත්කමක් නැහැ, කිසිම තේරුම් ගැනීමක් නැහැ. එතකොට යාට වියෝගයට ක්‍රමානුකූලව සිත හැරෙනකොට, වියෝගයට බර වෙනකොට, වියෝගයට සිත නැමෙනකොට ක්‍රමානුකූලව යාගේ සිත වියෝගයට නැමිනකොට වියෝගයට බර වෙනකොට යාගේ සිත වියෝගේ පැත්තට හැරෙන වෙලාවේ මොකද වෙන්නේ? යාගේ සිත වියෝගේ පැත්තට බර වෙනකොට යාගේ වටිනාකම බලාගෙන ඉඳයට කඩා වැටෙනවා. එතකොට යාට බෙන්වීම අත්දකින්න වුණොත් කඳුළු නැහැ. වෙන්වීම අත්දකින්න වුණොත් කඳුළු නැහැ. ඇයි? එයා තුල වැඩෙමින් පවතින දේ එයා අත්දකිනවා. එච්චරයි. අහිමි වෙනකොට එයා තුල වැඩෙමින් පවතින දේ අත්දකිනවා. ඉතින් එයා තුල වැඩෙමින් පවතින දේ එයාට අත්දකින්න පුළුවන් නම් එයා තුල වැඩෙමින් පවතින දේ එයාට අත්දකින්න පුළුවන් නම් ඒ අත්දැකීම තුල පින්වත් නීති දුක නැහැ නේ. වැඩෙමින් පවතින දේ යාට අත්දකින්න පුළුවන් නම් ඒ අත්දැකීම තුළ යාට දුක නැහැ. දැන් තේරෙනවද දුක නිර්මාණය වෙන විදිය? එතකොට සංයෝගයට අපේ සිත බැඳෙන නැමින බර වෙන තාක්කල් අපිට දුකෙන් ගැලවෙන්න බෑ. මොන බණ ඇහුවත්, මොන පොත් කියෙව්වත්, මොන හාඳුරෝ ඇසුරු කළත් බෑ. එතකොට මේ ධර්මයේ වියෝගයේ පිණිස වෙත් මේ ධර්මයේ තියෙන වියෝගයේ පිණිස වෙන්වීම පිණිස වෙන්වීම පිණිස පවතින ධර්මයක් වැඩෙනකොට ඒ වැඩෙන කෙනා තුල වෙන්වීම උරගානකොට වෙන්වීම අත්දකිනකොට ඒ වෙන්වීමේ අත්දැකීම මත එයා කවදාවත් අඬන්නේ නැහැ, වැළපෙන්නේ නැහැ. එයා දකින්න අනේ මම මේ ධර්මයෙන් දකින්න දේ නේද මම මේ අත්දකින්නේ, මේ ධර්මයෙන් උරගාන දේ නේද මම මේ අත්දකින්නේ කියලා එයාට ධර්මයමයි පේන්නේ. ධර්මීමයි පේන්නේ. සමහරට යා ධර්මයෙන් පරාජිත වුණත් එයාට ධර්මීම පේන්නේ. අදාර ධර්මයෙන් පරාජිත වෙනකොට එයා තුල ඒ පරාජිත බව තියෙන ධර්මයක් නැතිකමටම නම් එයා ගරහන්නේ ධර්මයට. අද බලන්න උපැවිදි වෙන කෙනෙක් එයාට මහානකම කරගන්න බැරි වුණා කියලා එයා කියන්නේ. එක්කෝ ඒ සංස්ථාවේ අඩුවක් කියන්නේ. තව පැවිදි වෙලා සිවුර අත්තරලා දාලා යන අය ඉන්නෝනේ හාමුදුරුරු හිම. ඒ අය හැමදාමත් එහෙම වෙනකොට එයාලා ගරහන්නේ එයාට පැවිද්ද රැකගන්න බැරි මට්ටමට එයා තුල කෙලෙස් බලවත් උනා කියලා නෙමෙයි යා කියන්නේ. එයා කියන්නේ මට එන්න උනේ මෙන්න මේ අහවල් හාමුදුරුව නිසා. මාව එළෙව්වේ අහවලා. මට එන්න උනේ දහයකු නිසා. මම පැවිද්දේ ඉන්නකොට මම පැවිද්දෙන් මං එළියට ආවේ මෙන්න මේ දායකයෝ නිසා කියලා අර දානි දුන්න ශ්‍රාවකයාව පෙන්නලා එයාගේ කෙලෙස් ටික සාධාරණීකරණය කරනවා. හොඳට බලන්නකෝ අද කෙලෙස් ටික පෙන්නලා මේ කෙලෙස් ටික වෙනුවට අර දායකයව පෙන්නලා එයාගේ කෙලෙස් ටික යට ගන්නවා. මේ හැමදාම දන් පුදන ශ්‍රාවකයව අල්ලනවනේ පින්වත්නි, තමන්ගේ කෙලෙස් වෙනුවෙන්. බුද්ධ කාලේ එහෙම එකක් තිබ්බේ නැහැ. බුද්ධ කාලේ උපැවිදි වුණා. බුද්ධ කාලේ ඕන තරම් පැවිද්දා අතහැරලා ගියා. ඒ අතහැරලා ගියපු අයගෙන් සමහර අය ඇහුවා, ඇයි ඔයා පැවිද්ද අතහැරියේ කියලා. එතකොට ඒ අය කිව්වේ මොකද්ද? ඒ අය කිව්වේ, අනේ මට බුදු සසුනේ පිළිසරණ මගහැරුණා. ඒ අපගේ ශාස්තුරුන් වහන්සේගේ ධර්මයේ දායාදය, අනේ මට අතහැරුණානේ. බලන්නකෝ එයාගේ දක්ෂකම. එයා බුදුරජාණන්සිට ගැරහුවේ නැහැ. ධර්මයට ගැරහුවේ නැහැ. සංඝයාට ගැරහුවේ නැහැ. ඒ ගර්හාව ආවොත්, ඒ ගර්හාව ආවොත් එයා නවතින්නේ සතර අපායි. කවදාමත් බුද්ධ ශාසනයට ඇඟිල්ල දික් කරන්න එපා. අදත් බුද්ධ ශාසනයට ඇඟිල්ල දික් කරපු අය නිරේ. බුද්ධ ශාසනයට නම් ඇඟිල්ල දික් කරන්න එපා. එතකොට දැන් ඒ කාලේ දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු සමහර අය දැන් සුණක්කත් කියලා පැවිද්දෙක් හිටියා. එයා සිවුරු අත්හැරියා. අත්හැරලා තැනක් තැනක් ගාන ගියා. අනික බලන්න බුදුරජාණන් වහන්සේ උපස්ථානත් කර කර ඉඳලා. එයා මේ තැනක් තැනක් ගානේ ඇවිද ඇවිද ගියා. ඇවිද ඇවිද යනකොට කිය කිය ගියා, මේ උඹලා හිතුවට මේ අපගේ මේ බුදුරජාණන් වහන්සේ මේ සරුවඥතා ඥානයක් තියෙන සත්‍ය අවබෝධ කරපු මුනිවරයෙක් කියලා. උඹලට වැරදිලා. ඇයි වැරදිලා කියන මම ළඟින් හිටපු මිනිහෙක්. මම දන්නවා උන්වහන්සේ ගැන හොඳට. උන්වහන්සේට තර්ක කරන්න විතරයි පුළුවන්. උන්වහන්සේට මේ සත්‍ය අවබෝධය කියලා කන්නේ. ඇයි තියෙනවනේ මම හොඳටම දන්නවා. ඇයි මමනේ උපස්ථායකයා. මම තමයි උපස්ථායකයා. ඉතින් මම දැනගන්න ඕනේ හරියට. උඹලා හිතනවාද මම සත්‍ය අවබෝධ කරන්න ගිහින් ඉවරලා උන්වහන්සේ ළඟින් ඇසුරු කරලා උන්වහන්සේට උණු පැන් ලෑස්ති කරලා සිසිල් පැන් ලෑස්ති කරලා ඔක්කොම වැඩ කර කර ඉඳලා පැවිද්ද මම අතෑරලා ආවේ උන්වහන්සේ ළඟේම සත්‍ය අවබෝධයට අදාළ නිමිත්තක් නැතිකමට. හැබැයි උන්වහන්සේට තියෙනවා තර්ක කරන්න පුළුවන් හැකියාව. එයා ඒක පාවිච්චි කරනවා. උඹලට ඒක තේරෙන්නේ නැහැ කියනකොට හන්දිවලදී. ඕකට සාදු කියලා මිනිස්සු. ඉතින් ඕක සාරිපුත්තෙන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා වදාලා, අනේ ස්වාමීනි, අර සුණක්කත් කියන හිස් පුරුෂයා පැවිද්දාත් ඇරලා අන්න හන්දියක් කන්දියක් ගානේ ඔබ වහන්සේට ගරහ ගරහ යනවා. පස්ථාන කර කර හිටියා. මේ උපස්ථායන කර කර ඉඳලා මම තමයි ඔක්කොම දන්නේ උන්වහන්සේ ගැන. උඹලට ඉඳලා හිටලා දැක්කට උන්වහන්සේ තේරුම් ගන්න බෑ. මම උන්වහන්සේ බොහොම කිට්ටුවෙන් අතුරු කරපු කෙනෙක් කී කියන්නේ ඔබ වහන්සේ ගැන දෝෂාරෝපණය කර කර යනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මන්ද හිනාවක් පාලවදාලේ කුමක්ද? පින්වත් සාරිපුත්ත, එයා ඇත්තටම මං ගැන මොනවද දන්නේ? සාරිපුත්ත, එයා මම දුර්ගේශ්වරි වල හිටපු විදිය දන්නේ නැහැ. හේමන්ත ඍතුවේ මං කොහොමද හිටියේ කියලා දන්නේ නැහැ. වස්සානේ වැස්සට තෙමි තෙමි කෙලෙස් වැත්තෙන් නොතෙමීමට ජවයේ ගත්ත විදිය ওই මිනිස්සයා දන්නේ නැහැ. වස්සානේ මං හොඳට තෙමි තෙමි කෙලෙස් වැස්සෙන් සදාතනිකව නොතෙමීම පිණිස වස්සාන එක දිගට වහිනවා. ඒ මැස්සට තෙමි තෙමි මේ සත්‍යාව නොතෙමන්ට කුමකින්ද කෙලෙස් වලි? මම වස්සාන ඍතුවේ මාස 7ක් කරපු අය දන්නේ. මම විමුක්තිය හොයාගෙන විවිධ ශ්‍රමණ කණ්ඩායම් ළඟට රජක මාත ඇරලා ගියපු විදිහේ මිනිස්සු දන්නේ. එයා මං ගැන දන්නේ. සත්‍ය අවබෝධ කරන්න කියලා හිතාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස එක දිගට මාස ගණන් භාවනා කරපු විදිය ගැන යා දන්නේ නැහැ මොකෝ. යා දන්නේ නැහැ. සත්‍ය අවබෝධය කරා යන ශ්‍රාවකයෙක් ඇටියට, නිවන් මඟ වඩන ශ්‍රාවකයෙක් ඇටියට එයාට පිළිසරණක් නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ ගැන යා පහදින් නැත්තේ මම එදා රජකම අතහැරලා දාලා සම්පූර්ණයෙන්ම විමුක්තිය හොයාගෙන පාරට බහැලා පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ ආදි වශයෙන් ධ්‍යාන වලින් නැගිටලා සති ගණන් ධ්‍යාන වලට සමවැදිලා හිටපු විදිය ওই මිනිස්සු දන්නේ නැහැ. මිනිස් වාසයෙන් සම්පූර්ණයෙන් අයින් වෙලා. ඒ කියන්නේ මිනිස් පුළුටක්වත් දකින්නේ නැති තැන්වල. බැරි වෙලා හරි හරක් බලන්න හරි ආපු මිනිහෙක් දැක්කොත්, බැරි වෙලා හරි කුඹුරු වැඩ කරන්න ආපු මිනිහෙක් දැක්කොත්, දර ටිකක් හරි ගෙනියන්න ආපු මිනිහෙක් දැක්කොත්, ගැඹුරු කැලෑවේ ගහක් හරි කපාගෙන යන්න මිනිහෙක් ඇවිල්ලා දැක්කොත්, හරියට වනාන්තරයක් අතහැරලා දාලා යන බොහොම භයානක කොටි වගේ සතු ඉන්න විශාල වනාන්තරයක, ඒකට බයේ ඒක අතහැරලා දාලා යන සිංහේ, ඒක අතහැරලා දාලා යන මුවෙක් වගේ මම මේ මිනිස්සු දැකලා මිනිස් වාසයේ තොර කරන් නිමි කියලා හිතාගෙන ඇතුළට බෑවුමින් බෑවුමට, දුර්ගයෙන් දුර්ගයට, කඳුපන්තියෙන් කඳුපන්තියට, මිනිස් වාසයක් නැති කැලෑවලට ඇතුළට මම ගියපු විදිය යා දන්නේ. ඒකයි ඔය කියන්නේ සාරිපුත්ත, ඔය හිස් මිනිස්සයා ඔය අදහසයින් නොකළොත්, සාරිපුත්ත දැම්මම ඔය අදහසයින් නොකළොත් සාරිපුත්ත නිදාගෙන නැගිට්ටා වගේ අනිරේට යනවා. නින්දෙන් ඇහැරුණා වගේ අනිරේ උපදින්නේ. ඒ නිසා බලන්න පින්වත්නි, මේ බුදුරජාණන්සේගේ ශාසනය අසිරියේ. නමුත් අපිට එහෙම හිතෙන්නේ නැහැ. අපිට බුදුරජාණන්සේ ගැන ගරහාවක් හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැත්තේ ඇයි? අපි කෙලෙස අඳුන ගනිමින් ඉන්න නිසා. දැන් බලන්න, අපිට හිතෙන්නේ නැහැ බුද්ධ ශාසනයට ගරහන්න. ගුරුවරයාට ගරහන්න හිතෙන්නේ නැහැ. ධර්මයට ගරහන් හිතෙන්නේ. ධර්මයක් නැති කෙනෙක් සිවුර අතහැරියොත් එයා ගරහන්නේ බුදුරජාන් වහන්සේට. ගරහන්නේ ධර්මයට, ගරහන්නේ සංඝයාට, මාර්ගයට, ප්‍රතිපත්තියට. එයා හිතන්නේ මේ ප්‍රතිපත්ති අවුලක්, එයාගේ අවුලක් කියලා එයා පිළිගන්නේ. ඒ නිසා පින්වත්නි, ඔය පින්නතුන්ලාට මොනවා වුණත් බුද්ධ ශාසනයට ගරහන් හිතෙන්නේ නැත්තම්, ධර්මයට ගරහන් හිතෙන්නේ නැත්තම්, ශ්‍රාවක සංඝයාට ගරහන් හිතෙන්නේ නැත්තම්, මොන පිරිහිච්ච පැවිද්දෙක්ද දැක්ක ශ්‍රාවක සංඝයාගේ අඩුව පේන්නේ නැත්තම්, ඒ පිරිහිච්ච පැවිද්දා තුල පවා අනේ කෙලෙස් බලවත් වෙලා මේ හාඳුරුන්ගේ, ඒකයි ඔහොම කියලා ගරහන් හිතෙන්නේ නැති මට්ටමට ඔබ ඔසවා තිබ්බොත්, අන්න ඒ වගේ ශ්‍රාවකයෙකුට විතරයි නිවන් මඟ වඩන්න පුළුවන්, වෙන කෙනෙකුට බෑ. මොකද මේ නිසා පින්වත් උන්ට දකින්න මේ தত্ত্বය. ඒ නිසා ඔබ අවබෝධය කරා යන්නේ ඔබගේ සවිඥානිකය අවබෝධ කිරීමෙන් මිසක්, අවබෝධයට එළිය දෙයන් නම් උදව් වෙන්නේ නැහැ පින්නොත්. ඒ නිසා එළිය කෙනෙක්ගේ අඩුලුහුඩුකම් අපිට වැඩක් නැහැ. කොහොමත් එළියේ අඩුපාඩු සාගත ගිහියොයි අඩුපාඩු සාගත පැවිද්දෝ එච්චරයි. මම මිනිස් වාසය ඇතුලේ අපට මුණ ගැහෙන්නේ අඩුපාඩු සාගත අය. මිනිස් වාසය තුළ ඒක මේ වීඩියෝ කරලා Facebook දාන්න ඕන එකක් නෙමෙයි. මින් හාමුදුරුවෝ බලන්න මේ බුද්ධ ශාසනය ඉවරයි කියලා ඒවා Facebook දාන්න ඕනේ, ඒවා ලයික් කරලා, ඒවා ෂෙයා කරලා, ඒවට කමෙන්ට් කරලා අනවශ්‍ය වටිනාකමක් දෙන්න ඕනේ. ඇයි? කෙලෙස් සහිත ලෝකයේ ඔහොම තමයි. ඒ විදියට දකින්නකොට පවා අපි කෙලෙස් සහිත ලෝකෙන් ගැලවෙන්න පොට හදන්න ඕන. අපි මොකද කරන්නේ? අපි කෝල් කර කර අපි ඒවා පෙන්න ගෙදරයිට, මේ බලන්න කොහාඳුරු කෙනෙක් කරලා තියෙන වැඩක් කියලා මුළු ගෙදරටම ෆෝන් එක පෙන්න යනවා. කෙලස් බහුල ගමට කෝල් කරලා කියනවා, දැක්කද වැඩක්? මොකද්ද? අන්න අර හාඳුරු කෙනෙක් මේ විදිහට වැඩ කරලා, හාඳුරු කෙනෙක් මේ වගේ දෙයක් කරලා, කී කී ලෝකෙටම කී කී යන්න එපා. පැවිද්දෙක් තුල පවා අසීල් අසිෂ්ඨ කමක් කෙනවා නම් ඔයාලා දකින්න ඕන බුද්ධ ශාසනයේ බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන්න එන ශ්‍රාවකයාගේ පවා කෙලෙස් බලවත් වෙනකොට එයාගේ බුද්ධ ශාසනය ගැන යට වගේ වගක් නැහැ. බුද්ධ ශාසනය ගැන කිසිම වගේ වගක් නැහැ. ඉතින් මේ මෙහෙණින්වාසල පවා එහෙම තමයි දකින්න ඕනේ. ආරාමවල ඉන්න අයගේ ගොඩාක් කෙලෙස් බලවත්. පන්සල් වල ඉන්න අයගෙත් කෙලෙස් බලවත්. ගෙවල් වල ඉන්න අයගෙත් කෙලෙස් බලවත්. ඉතින් මේ කෙලෙස් බලවත් සමාජයත් එක්ක නොගැටි ඇයි හොඳයි කම් වලට යන්නේ නැතුව කොමාරි නික්මෙන්න ඕනේ. ඒ නික්මීම කියන එක, වියෝගය කියන එක, වෙන්වීම කියන එක, ඒ වෙන් වෙනවා කියන එක, වෙන් වෙනවා කියන එක ආයිති කොතනද? තමන්ගේම සවිඥානික කය අවබෝධ කිරීම එක. දෙක, තමන් තුල හටගන්න වේදනාව අවබෝධ කරන එක. තුන, තමන්ගේ සිතුවිලි ප්‍රවාහය අවබෝධ කරන එක. හතර, මේ මොහොතේ මැවෙන ලෝකය පරමාර්ථ වශයෙන් විමසා, පරමාර්ථ වශයෙන් විභාග කොට, පරමාර්ථ වශයෙන් විමසමින්, පරමාර්ථ වශයෙන් දකිමින්, වියෝගය පිණිස, වෙන්වීම පිණිස, තමන්ගේම సంతානය පෙළගස්ස ගන්න එක. වෙනාන් කවර දෙයක් කරන්නද? ආයෙ කරන්න දෙයක් නෑ. ඉතින් ඔය හැකියාව අපි කොහොම හරි හදා ගන්න ඕන. අපිට ඔය හැකියාව නෑ. එතකොට දැන් මේ හැකියාව තුල අපට තිද්ද වෙනවා දේවල් කීපයක් කරන්න. මොකද්ද? පළවෙනි එක තමයි තමන්ගේම සවිඥානිකකය අපි විමසන්න ඕන. තමන්ගේම සවිඥානිකකය විමසන්න ඕන. තමන් තුලම හටගන්න වින්දනේ විමසන්න. ඒක මොන වේදනාව හරි කමන්නේ. මිහිරි වේවා, අමිහිරි වේවා, කටුක වේවා, කටුක නොවේවා, කුමනාකාරයක වේදනාවක් වුණත් කමන්නේ. ඒක විමස ගන්න පුළුවන් හැකියාව. ඔයාලගේ සිත තුළ ජනනය වෙන සිතුවිලි ප්‍රවාහය මොනවා වුණත් කමන්නේ. රාගේ වුණත් කමන්නේ. ද්වේෂේ වුණත් කමක් නැහැ. ඒක විමස ගන්න පුළුවන් හැකියාව. විමසුම් නුවණ, විමසා බැලීම ඕනමයි. මේ වෙලාවේ මට මානසික වශයෙන් මැවෙන මට්ටම තුල සිද්ධ වෙන්නේ කුමක්ද කියලා, ඒක ඇතුලේ පින්වත්නි මොනතරම් ආත්ම දෘෂ්ටියෙන් මානසිකව මැවෙන ගතිය තෙත්ුණත් කමක් නැහැ. කොහොම වුණත් කමක් නැහැ. ඒක විමස ගන්න පුළුවන් හැකියා. ඒ විමසුම් නුවණ කියන එක අවබෝධය නෙමෙයි, විමසුම් නුවණ. ඒක තමයි ඒක. භාවනාව එක නෙමෙයි, භාවනාව ඊට පස්සේ කරන වැඩ. තමන්ගෙම සවිඥානික කය පිළිබඳ තමන් තුළ හටගන්න නොයෙක් වේදනා, ඒවා කටුක වෙන්න පුළුවන්, කටුක නොවෙන්න පුළුවන, ඒවා මිහිරි වෙන්න පුළුවන්, අමිහිරි වෙන්න පුළුවන්, ඒවා සාමිස වෙන්න පුළුවන්, නිරාමිස වෙන්න පුළුවන්, ඒ කුමන තත්ත්වයක් වුණත් කමක් නැහැ. සිත තුළ සද්දා වෙන්නත් පුළුවන්, කුරාගේ වෙන්නත් පුළුවන්. සමහර සද්දාව නැත්තම් සමහරලාට රාගේ. කොහොම ඒ සද්දාව රාගේ දෙකම කමන්නේ. සද්දාව තිබිලා ඒක විමස ගන්න බැරුව, සද්දාව තියෙනවා ඒක විමස ගන්න බෑ, රාගේ තියෙනවා ඒක විමස ගන්න පුළුවන්. ওই දෙකෙන් ශ්‍රේෂ්ඨ එක මොකක්ද? දැන් කෙනෙක් තුල සද්දාව තියෙනවා, ඒක වියාට විමස ගන්න බෑ. සංස්කාර විශේෂ සංග්‍රහ කරලා මේ හුදු සද්දා මාත්‍රේ පවා සංකාරස්කන්ධයක් නේද? මේකත් ඇති වෙලා නැති වෙලා යන එකක් නේද? මගේ සිත තුළ මේ සද්දාව ජනනය වුණේ සද්දාව ඇති වෙන විදියට මා තුළ නාම රූප ධර්මයන් සකස් වෙලා තියෙන නිසා නේද කියලා එයාට විමස ගන්න බෑ. හැබැයි එයාට සරාගී සිත තියෙනවා කෙනෙක් තුළ. ඒ සරාගී සිත එයා දන්නවා, මේ සරාගී සිත ඇති වුණේ සරාගී සිත ඇති වෙන විදියට තමා තුළ නාම රූප සකස් වෙච්ච නිසා නේද? මේ සරාගී සිත කියන්නේ ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන එකක් නේද? මේ සරාගී සිත කියන්නේ මගේ தත්වය ආවේනික தත්වෙ නෙමෙයි නේද? මේ සරාගී தත්වය මගේ ආගන්තුක தත්වයක් නේද? ඉතින් පෙර නොතිබීම හටගත්ත தත්වයක් නේද? පෙර නොතිබී හටගත්ත මේ සරාගී බව ඉතිරි නැතුව නිරුද්ධ වී යන මානසික ගතියක් නේද කියලා බලන්න පුළුවන්. ඒක දක්සයිනේ. ඒක දක්ෂකමක්. සද්දාව තියෙනවා විමස ගන්න බැරි එකට වඩා සරාගී සිත තියෙනවා ඒක විමස ගන්න පුළුවන් කියන්නේ දක්ෂකමක්. ඒකනේ දක්ෂකම තිබ්බාය සමාට හොඳට සද්දාව වැඩුවා. එයාලා අවබෝධය කරා හිමින් ගියේ. සරාගී බව මත හිටියා. ඒගොල්ලෝ වේගෙන් අවබෝධය කරා ගීපවස්ත නැද්ද? සරාගී බව තියෙන සමහර අය වේගින් අවබෝධය කරා ගිහි. දැන් ද්වේෂය තිබ්බ අය වේගින් අවබෝධය කරා ගිහි. හැබැයි ද්වේෂේ නැතු අවුරුදු 15 20 භාවනා කරලා අවබෝධය කරා ගිහින්නේ. දැන් උදාහරණයක් විදිහට අඟුලිමාල මහරහතන් වහන්සේ ද්වේෂයෙන් පුපුර පුපුර හිටියේ. නමුත් එයාට බුදුරජාණන් වහන්සේ සම්මුඛ වුණා විතරයි අවබෝධය කරා ගියා. ඒ වෙනකොට පිළිවෙත් පුරන්න ආපු අය හිටියා. දැන් උදාහරණයක් විදිහට බුද්ධ ශාසනේ හිටියා දැන් ගොඩාක් ඉන්නවා ස්වාමීන් වහන්සේලා. අවංකව ධර්මයට ආවා. බුදුරජාණන් වහන්සේගේ බලකිරීමට පැවිදි වුණා නෙමෙයි. දැන් උදාහරණයක් බද්දවග්ගේ කුමාරව 30 දිනක්නේ අවංකව පැවිදි වුණේ. නමුත් ලබාපු මාර්ගඵල ඉදිරියට යන්න බැරි වුණා පින්වත්නි අවුරුදු 20කුත් පහු වෙනකම්. නමුත් එතකොට ඒගොල්ලෝ ලබාපු මාර්ගඵල එතනින් ඔස්සලා තියාගන්න බැරි වුණා. එතනින් ඔසවා තියන්න බැරි වුණා. හැබැයි අඟුලිමාල මහරහතන් වහන්සේ පුපුර පුපුර හිටියේ දෝමනස්සේ. පටිගය විතරයි කාලයක් වඩලා තිබ්බේ. ඒක මිනිහෙක් දැක්කොත් මතක් වෙන්නේ ඇඟිල්ල කපා ගන්න එක. අපිට එහෙම නෑනේ. මිනිහෙක් දැක්ක ගමන් කොහොමද යව පීඩාවට ඒ ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා ඔළුවට ඉන්නේ පටිගය විතරයි. සරාගී බවත් ඉන්නේ බලන්නකෝ පින්වත්නි ඝන වනාන්තරයේ මැද ලස්සන ස්ත්‍රීන් හම්බ වෙනවා. ඇඟිල්ල කපා ගන්නවා. වැරදි රාග සිතකින් ඇඟ ස්පර්ශ කරලා නැහැ කියනවා. ඒ කියන්නේ රාගෙමයි නඩත්තු කරලා තියෙන්නේ. ලස්සන ස්ත්‍රියක් දැක්කම පුරුෂයෙකුට රාග සිතක් උපදින්න පුළුවන්. අනික මෙයා තරුණයි. ඇඟිල්ල කපාගෙන අතහැරලා දානවලු. කවදාමත් වැරදි සිතකින් රාග සිතකින් ඇයගේ කය ස්පර්ශ කරලා නැහැ. බලන්න ධර්මයේ තිබුණු බීජ තිබිලා ඇතුලේ වැරදුනාට. ඒ නිසා පින්වත්නි හොඳට මතක තියාගන්න ඔය පින්නතුන්ලා තුල සරාගී බව හෝ ද්වේෂසාගත බව හෝ කියන එක පුදුමයක් නෙමෙයි. සද්ධාව කියන එකත් පුදුමයක් නෙමෙයි. පුදුමේ මොකද්ද? සද්ධාව කියන එක අපිට උරුමයෙන්ම ලැබුණේ බුදුරජාණන්සේගේ ශාසනය තුල පිළිවෙත් පුරාපු කමකට. මේ වෙලාවේ පුදුම සහගත දේ තමයි තමන්ගේම සවිඥානික කය තමන් තුලම හට ගන්නා වූ වේදනාවේ ස්වභාවය. ඒ වගේම තමන් තුල පැන නගින සිතුවිලි රටාව තමන් තුල මැවෙන මානසික ගතිය දකින්න හැකියාව. මොනවා මත එයා පදිංචි වෙලා හිටියත් කමක් නැහැ. ඒක දකින්න හැකියාව. ඒ දැක්ම නැති කෙනාට කවදාවත් නිවන් මඟ වඩාගෙන ඉස්සරහට යන්න බෑ. නිවන් මඟ වඩාගෙන එයාට බුද්ධ ශාසන ඉස්සරහට අඩිය තියන්න බෑ. ඊට පස්සේ තමයි එයා තුළේ දැක්මත් එක්ක තමයි එයා තුළ සංයමය හදාගන්නේ. දෙක සංයමය. දෙවෙනි එක මොකද්ද? සංයමය. ඒ සංයමය හදාගන්න එයාට සවිඥානික කය ඇති වෙච්ච විදිය බලන්න ඕනේ. එතකොටයි සංයමය ඉන්නේ. දැන් වේදනාව ඇති වෙනකොට ඒක ඇති වෙච්ච විදිය දකින්න නැත්තම් සංයමයක් ඉන්නේ නැහනේ. හොඳට බලන්නකො. දැන් ඔයාලට දුක් වේදනාව හට ගන්නකොට ඒ දුක් වේදනාවත් එක්ක කේන්ති යන්නේ. ඔයාලට හැම වෙලාවකම දැනෙනවා නේද? වැටහෙනවා නේද? තේරෙනවා නේද? මේ දුක් වේදනාව උපද්දවපු කෙනෙක් ඉන්නවා. මේ දුක් වේදනාවට වග කියන්න ඕන අය ඉන්නවා කියලා ඔයාලට දැනෙනවා. ඔයාලට දැනෙනවා. ඒ දැනෙනකොට ඔයාලට මේ දුක් වේදනාව උපද්දවපු මුළුමහත් ලෝකයක් දැනෙනවා. නමුත් දුක් වේදනාව ඉපදුනේ කුමකින්ද? ස්පර්ශින්නේ. අන්න ඇති වෙච්ච විදිය දැක්ක ගමන්ම එයා තුල ඊළඟට සංයම එනවා. පැටලින්ට ලෝකේ පේන්නේ නැතුව යනවා. ගිනි තියන්න ලෝකේ අහුවෙන්නේ නැතුව යනවා. එයාට පේන්නේ එයා තුලම හටගත් ස්පර්ශයෙන් වේදනාව උපද්දුවා කියලා. එතකොට එයා තුලම හටගත් ස්පර්ශයෙන් නම් වේදනාව උපද්දුවේ. ස්පර්ශය කියන එක නාම සංස්කාර විශේෂයෙන් බුද්ධාජන සංග්‍රහ කරන්නේ. ස්පර්ශය කියන එක නාම සංස්කාරයක් විදියට නිපෙන්නන්නේ. සතර මහා ධාතුන්ගෙන් හටගත් එක රූපය නාම මොනවාද? වේදනා පඤ්ඤා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. අන්න ස්පර්ශය සංග්‍රහ කරේ පස්ස. ස්පර්ශය සංග්‍රහ කළේ මොකටද? නාම සංස්කාරයක් විදියට. එහෙනම් මෙතන පින්වත්නි, එයා තුල හටගත් අමිහිරි කටුක දුක් වේදනාවක් ඇද්ද? ඒ අමිහිරි කටුක දුක් වේදනාව ස්පර්ශයෙන් හටගෙන, ඒතුළ ස්පර්ශේ නාම සංස්කාරයක් නම් එයාගේ ඇතුළින්ම හටගෙන. එච්චරයි. නාම සංස්කාර කියන්නේ එයාගේ సంతානෙන්නේ. එයාගේම సంతානෙන් පැන නැගලා ලෝකෙන් ආව නිමි. එයාගේම సంతානෙන්. එතකොට එයාගේ సంతානෙ කියන්නේ විඥාණය. ස්පර්ශය කියන්නේ විඥානස්කන්ධය තියෙන නිසා. ඇහැ තියෙන නිසා නෙමෙයි. කන තියෙන නිසා නෙමෙයි. රූප තියෙන නිසා නෙමෙයි. ශබ්ද තියෙන නිසා නෙමෙයි. එයාගේම ඇතුලෙන් පැන නගින විඥානස්කන්ධය පහළ වීම නිසා. එයාගේම ඇතුලාන්තයෙන් පැන නගින විඥානස්කන්ධය නිසා. එතකොට එයාට පේන්නේ මගේම විඥානස්කන්ධේ පදනම් කරගෙන මේ බඳු තත්වයක් ඇති වුණා විනා ආන් කවර දෙයක්වත් නෙමෙයි කියලා යාට දැනෙනවා. වෙන දෙයක් නම් නෙමෙයි කියලා යාට දැනින්ද ගන්නවා. තේරෙන්න ගන්නවා. වැටෙහෙන්න ගන්නවා. එතකොට එයාට ඒ විදියට දැනෙනකොට, ඒ විදියට තේරෙනකොට, ඒ විදියට වැටෙනකොට, ඒ වැටහීම, ඒ දැනීම, ඒ තේරුම් ගැනීම මත, ඒ දැනෙන වැටහෙන තේරෙන කම ඇතුලේ එයාට වැටහෙන්නේ එයා තුල සිද්ධ වෙන ක්‍රියාවලියනේ. ඉතින් සංසුන් වෙනවා විසක්. ඒ කියන්නේ මගේ ඇතුලින්ම නම් අවුල් වෙලා තියෙන්නේ. අවුල් කරපු දෙයක්, අවුල් කරපු කෙනෙක්, අවුල් කරපු තැනක් නැත්තම්, තැනක් දෙයක් කෙනෙක් පේන්නේ නැති තැනක අපිට පැටලෙන්න තියෙන මාත් එක්කම නම්, මට පැටලෙන්න තියෙන මාත් එක්කම නම්, පැටලෙන්න ලෝකයක්, පැටලෙන්න තැනක්, පැටලෙන්න කෙනෙක් පේන්නේ නැත්තම් සංසුන් වෙන්නේ නැද්ද? සංසුන් වෙනවා. ආ, දෙවෙනි එක තමයි සංයමය. ඒ සංයමය ඉන්නේ හේතුඵල වශයෙන් විභාග කිරීමෙන්. මේ ටික අවිඥානික කය හේතුඵල වශයෙන් විමසා බලනවා. එතකොට සංසුන්. තමන් තුල හටගන්න වේදනාව හේතුඵල වශයෙන් විමසා බලනවා. එතකොට සංසුන්. එතකොට යාට වේදනාව වැටෙන්නේ පස්සපච්චය වේදනාව කියන එකෙන් මිසක් ලෝකේ නිසා වේදනාව කියන එකෙන් නෙමෙයි. බාහිර තත්ත්වේ නිසා වේදනාව කියන එකෙන් නෙමෙයි යාට වැටෙන්නේ. බාහිර ලෝකේ වේදනාව විපැද්දුවා කියලා නෙමෙයි යාට වැටෙන්නේ. වේදනාව එයා තුල සකස් වෙච්ච දෙයක් විදියටයි වැටහෙන්නේ. එයා තුල සකස් වෙච්ච දෙයක් විදියට. එයා තුල සකස් වෙච්ච දෙයක් විදියට දැක්කොත් තමයි වේදනා පත්‍ය තණ්හා නොවෙන්නේ. අන්න. එහෙනම් මේ එයා තුල සකස් වීම නොදැක්කොත් වේදනා පත්‍ය තණ්හා වෙනවා. එයා තුල සකස් වෙච්ච විදිය දැක්ක ගමන්ම වේදනා පත්‍ය තණ්හා වෙන්නේ. ප්‍රශ්නේ ඉවරයි එතන. එතකොට සංසුන් නැද්ද එයා? එයා ගොඩාක් සංසුන්. එතකොට එයාගේ සිත, එයාගේ සිතුවිලි පිළිබඳ එයා තුළ ඇතිවෙන සංයමය ලෝකයට ඇඟිල්ල දික් කරන්නේ නැති මට්ටමට එන්නේ මොකක් නිසාද? නාම රූප පච්චයා, නාම රූප ප්‍රත්‍යයෙන් Tamanගේ සිත සිතුවිලි සමුදේ වෙනවා කියලා බලපු ගමන්ම එයාගේ සිත සිතුවිලි සමුදේ වෙනකොට දැන් හිතන්නකෝ පින්වත්නි, භාවනා කර කර ඉන්නවා. ඉතින් එකපාර භාවනා කර කර ඉන්නකොට එයාගේ කන ළඟ මදුරුවෙක් කැරකෙනවා කියලා හිතන්නකො. එතන සමාහිත බව යනවා. සමාහිත බව නැහැ. ඊට පස්සේ සමාහිත බව නැති වෙන්න, දැන් හොඳට සමාහිතව හිටියා භාවනා කර කර. දැන් සමාහිත නැහැ. දැන් එයාගේ සිත අසමාහිතයි. එයාගේ සිත දැන් අසමාහිත සිතක් තියෙන්නේ. අසමාහිතං වා චිත්තං අසමාහිත, අසමාහිත සිතක් තියෙනකොට ඒ අසමාහිත සිතක් දැන් එයා අඳුන ගන්න ඕන. එතකොට සමා අසමා දැන් සමාහිත සිත නිරුද්ධ වෙලා අසමාහිත සිතක් ඇති වෙලා. එතකොට එයාට පේනවා මේ අසමාහිත සිත ඇති වුණේ මොකක් නිසා කියලා. දෙය හිතන්නේ එයා හිතන්නේ මඳුරුවා නිසා කියලා. ඊට පස්සේ අසමාහිත සිත ඇති වුණේ මඳුරුවා නිසා කියලා දැක්ක ගමන්ම භවය හැදෙන්න පටන් අරන් තියෙනවා. දැන් භවේ ආයින්නේ. ඇයි? එයාගේ සිත අසමාහිත කරපු මඳුරුවෙක් යාට ඉන්නවා. ඊට පස්සේ එයාට පේනවා මේ මඳුරුව ඉන්නේ මේ අපේ දරුවෝ දොරවල් ඇරලා තියලා, ජනෙල් ඇරලා තියලා. මං කිව්වා වහන්න කියලා. වහලා නැහැ. මං දොර වහලා තිබ්බම ඇරලා ගිහින්, ජනෙල් ඇරලා ගිහින්. බලන්න මේ ළමයි කරපු දෙයින් මට මගේ භාවනාව ඉවරයි නේද කියලා. මේ අසමාහිත බවට එයාට මඳුරුව විතරක් නෙමෙයි පේන්නේ, දරුවත් පේනවා. අන්න දැන් ප්‍රපංච. දැන් භවේ විතරක් නෙමෙයි, භවයට අදාළ ප්‍රපංචත් හැදෙන්න පටන් ගන්නවා. ඇයි? ඒ මඳුරුව එන්න වටපිටාවත් එයාට පේනවා. ඊට පස්සේ මං කෝවා මේ මඳුරුවන්ට මොනව හරි කරන්න කියලා. ඊට පස්සේ ඒව මොකක්වත් කළේ නැහැ. ඊයේත් කිව්වා, අතීතේටත් හිත යනවා. ඊයේත් කිව්වා, පෙරේදත් කිව්වා, මේ මඳුරුවන්ට මොනව හරි කරන්න, එක්කෝ මඳුරු කොයිල් ගේන්න, එහෙම නැත්නම් මොකක් හරි වේපරයිසර් එකක් පාවිච්චි කරන්න, ඒක ගේන්න කියලා මං ඊයේත් කිව්වා. ඊයේවත් පේනවා. හොඳයි, දැන් හෙටත් සමාධිය නැති වෙනවා. මෙහෙම ගියොත් හෙටවන් අනිවාර්යෙන් කියන්න ඕන, භාවනාව නැගිට ගමන් කියන්න ඕන ඕක කියලා. හෙට කරණේවත් පේනවා, ඊයේවත් පේනවා, හෙටේවත් පේනවා. දැන් ඔන්න සිත අතීත අනාගත වශයෙන් සිත හැසිරෙන්න පටන් අරන් තියෙනවා. දැන් ඉතින් පින්වත්නි, එයාට මොකුත්ම කරගන්න බෑ. දැන් බලන්න, අසමාහිත බවට අදාළ මඳුරුවොත් පේනවා, මඳුරුව විතරක් නෙමෙයි මඳුරුවෙන්ට බලපාපු සාක්ෂිත් පේනවා, ඊයේ කරපු නැති ඒවත් පේනවා, හෙට කරන් ඉන්න ඒවත් පේනවා. දැන් සමාහිත බව වෙනුයි. දැන් බලන්න යා කොච්චර අවුල්ද කියලා. එයාට පුළුවන් වුණොත් ප්‍රපංච දක්වා නොයන්ට යා කොහොමද බලන්න ඕන? අසමාහිත සිත ඇති වෙන්නේ මොකක් නිසාද? සිතක් සමුදේ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක් නිසාද? නාම රූප ධර්ම නිසා. කවරාකාරයක සිතක් සමුදේ වුණත් මොකක් නිසාද ඒක වෙන්නේ? තමන් තුල නාම රූප සකස් වීමයි. නැත්තම් සිතක් නැහැ. සිතක් සමුදේ වෙන්නේ නැත්තම්. සිතක් හටගන්නේ කොහමද? චිත්තානුපස්සනාව බලන්න ගිහි. සිතක් සමුදේ වෙන්නේ නාම රූප නිසා. නාම රූප සකස් වුණේ නැත්තම්, නාම රූප සකස් වුණේ නැත්තම් සිතක් සමුදේ වෙන්නේ නැහැ. සිතක් සමුදේ වෙන්නේ නැහැ. එතකොට සිතක් නිරුද්ධ වෙන්නේ කොහොමද? නාම රූප නිරුද්ධ වීමෙන් සිත නිරුද්ධයි. නාම රූප සමුදේ වීමෙන් සිත සමුදේ වෙනවා. නාම රූප නිරුද්ධ වීමෙන් සිත නිරුද්ධ වී යනවා. දැන් යාට මේ සමාහිත සිත ඇති උනේ සමාහිත සිත ඇති වෙන විදිහට නාම රූප සකස් වුණා. ඒක රූපේ පව හදාගන්නේ සමාහිත වෙන්නේ. ඇඟත් හදාගෙන කොන්ද කෙලින් තියලා වාඩි වෙලා දිශාව ගැන පවා හිතලා බුදුන් වැඳලා ඇඟ ලෑස්ති කරගන්නවා. ඒකට හිතත් ලෑස්ති කරගන්නවා. භාවනා කරන්නේ මී කියලා හිතාගෙන තමයි උයන්නේ පියන්නේ. ඒක ඇතුලේ සිත ලෑස්ති කරගෙන ඉන්නේ මේ වෙලාව භාවනාවට කියලා. ඒ වෙනුවෙන් සිතුවිලි බොහොම සංසුන් කරගෙන සීලයකින් උපකාරය අරගෙන යා ලෑස්ති වෙනවා. එයා තුළ විශාල සූදානමක් තියෙනවා. එහෙනම් සමාහිත බව ඇති වුණේ මොකක්වත් නිසා නෙමෙයි, ඒ සමාහිත සිත ඇති වෙන විදිහට නාම රූප සකස් වුණ නිසා. අසමාහිත සිත ඇති වුණේ මඳුරුවෙක් නිසාවත්, මහත්තයා මඳුරු කොයිල් ගෙනාපු නැති නිසාවත්, දරුවෝ ජනෙල් ඇරලා දාලා තිබ්බ නැති නිසාවත්, ඊයේ මහත්තයාට ගෙදර ආයට කියපු ටික ඊයේ කරපු නැති නිසාවත්, හෙට මේ ප්‍රශ්නෙට මූණ නොදීම පිණිස හෙට කළ යුතු දේවල් ගැන කල්පනා කිරීමෙන්වත් මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ. මේ ප්‍රශ්න විසඳෙන්නේ සංයමයෙන්නේ. එයා භාවනාව අත්හැරලා ගිහින් කියනකොට බලන්න, භාවනාවක්වත් කරගන්න නෑනේ ඕගොල්ලෝ නිසා. මට මම පැහැදිලිව කිව්වේ නැද්ද? ජනෙල් වහන්න කියලා, දොරවල් වහන්න කියලා. මම පැහැදිලිව කිව්වේ නැද්ද වටි සුද්ධ කරන්න කියලා? මම පැහැදිලිව කිව්වේ නැද්ද දුම් ගහන්න කියලා? බලන්න, භාවනාවක් කරගන්නේ මම ලස්සනට භාවනා කරගෙන ආවා මම. දැන් කො භාවනා ඉවරයි නේද? ඉතින් බලන්න ඕගොල්ලොත් එක්ක මට ඉඳ උනානේ කීය. එයා තුල කර්ම රැස් වෙන්නත් පටන් ගන්නවා ඊට පස්සේ. ඇයි? නැගිටපු ගමන් එයාට මතක් වෙන්නේ දෙස් දෙවල් තියෙන එක. දැන් ඉතින් කර්ම රැස් වෙන්නත් පටන් ගන්න අතීත අනාගත පුනර්භවයත් හදලා ඉවරයි. දැන් හැබැයි යම් කෙනෙක් නාම රූප ධර්ම සකස් වෙච්ච නිසා සමාහිත සිත ඇති වෙන විදිහට නාම රූප සකස් වෙලා තිබිලා නාම රූප ධර්ම නිරුද්ධ වීමෙන් සමාහිත සිත නිරුද්ධ වුණේ. අසමාහිත සිතක් දැම්මට ඉපදුනේ අසමාහිත සිත ඇති වෙන විදිහට නාම රූප සකස් වෙච්ච නිසායි. ඒ නාම රූප ධර්ම සකස් වෙච්ච නිසා අසමාහිත සිතක් තියෙනවා. හැබැයි මේ අසමාහිත සිතත් නාම රූප නිරුද්ධ වීම නිරුද්ධ වී යන එකක් කියලා දැක්ක ගමන් එයාට සමාහිත සිත දකින්නකම වගේම අසමාහිත සිත දකින්නකමත් නිවනට උදව් වෙනවා. එතකොට එයා සංසුන් නැද්ද? එයාට භව කර්ම නැහැ. එයාට මඳුරෝ පේන්නේ නැහැ. එයාට දොරවල් ජනෙල් නැරලා තිබුණෝ පේන්නේ නැහැ. එයාට දොරවල් ජනෙල් නැරලා තිබ්බ දරුවා පේන්නේ නැහැ. මඳුරොන්ට විකල්ප කරන්න කියපු මහත්තයා පේන්නේ නැහැ. හිට විකල්ප කළ යුතු බවට අනාගතයේ පිළිබඳ සිතුවිලි ගලන්නේ නැහැ. ඔක්කොම ඉවරයි. සංසුන් නැද්ද ඉතින්? පින්වත්නි, ඒ වගේම මේ මොහොතේ මනස තුල මැවෙන ගතිය මොකක් නිසා වෙන එකක්ද? මානසිකාරය නිසා වෙන එකක්. මානසිකාරය නොකළොත් ලෝකයක් නැහැනේ. මානසිකාරය කළාම ලෝකයක් තිබුණට මානසිකාරය නොකරන වෙලාවට කොහෙද ලෝකයක්? මානසිකාරය නොකරපු තැන, මානසිකාරය නොවන තැන ලෝකයක් නැහැ. මානසිකාරය නොවන තැනක කොහෙද ලෝකයක් තියෙන්නේ? එන ලෝකේ මැමිනකොට අපි එළිය ලෝකේට සංඥා විපල්ලාස වලින් බාහලනවා. ඒ බාහලනකොට මනස තුල පමණක් නොව ලෝකයේ එළියද ඇති බවට සිතුවිලි ගලනවා. මෙනෙහි වීමෙන් අත්දකින්න ලෝකයක් තියෙනවා. ඒ අත්දකින්න ලෝකයේ යථාර්ථයක් කියලා අවිද්‍යාවෙන් මුලාවෙන් ඒක අල්ලගෙන ඒ අල්ලගත්ත ලෝකයේ එළියට ගලපනවා. ඒ ගලපනකොට එළිය ලෝකයක් ඇති බවටම සිත තුල මුලාවට පත් වෙලා චිත්ත විපල්ලාසයට යනවා. එතකොට යාට දෘෂ්ටියත් අවුල් වෙනවා. ඔව් මගේ ලෝකේ එළියෙත් තියෙනවා. ඒ ලෝකයට වග කියන, ඒ ලෝකයේ මත දැවටුණු, ඒ ලෝකයේ මත තැවරුණු මේ මම බලන්න මාත් ඉන්නවා කියලා දෘෂ්ටියත් අවුල් වෙනවා. සිතත් අවුල් වෙනවා. ලෝකේ අඳුන ගන්න මට්ටමත් අවුල් වෙනවා. ලෝකේ ඇසුරු කරන මට්ටම තුල දෘෂ්ටියෙන් අවුල් වෙනවා. දැන් ඉතින් අවුල් වෙන්න තැනක් නැහැ ආය. දැන් අවුල් වෙන්න ඕන උපරිම හොඳටම අවුල් වෙලා ඉවරයි. එතකොට දැන් මේ අවුල් වුණාට පස්සේ යාට ලෝකේ වෙනස් කරන්න ඕන. ලෝකේ වෙනුවෙන් යාට යාව වෙනස් කරගන්න ඕන. යාට යාව වෙනස් කරගන්නත් ඕන, යාට හරියන විදිහට ලෝකේ වෙනස් කරගන්නත් ඕන. ඉතින් වෙනස් කර ගැනීම පිණිස මහා පුදුම වීරියක් ගන්නවා. ජවයක් ගන්නවා, මහන්සි වෙනවා, කැප වෙනවා. පුදුම මහන්සියක් එයා තුල. ඒ කැපවීම, මහන්සිය, විඩාව, වෙහෙස ඇතුලේ එයාට සංයමයක් නැහැ. හැබැයි එයාට දැනුනොත් මේ ඔක්කොම මැවෙන ගතිය මෙනෙහි වීමයි. මා තුල මෙනෙහි නොකළොත් මොකක්වත් නැහැ. මමත් ඉන්න, මගේ කියන අයත් ඉන්න මට්ටමට ලෝකේ අඳුනගෙන, මමත් ඉන්න, මගේ කියන අයත් ඉන්න මට්ටමට ලෝකේ සිතුවිලි මත පදිංචි වෙලා, මමත් ඉන්න, මගේ කියන අයත් ඉන්න මට්ටමේ ලෝකයක් මගේ වසඟේ පවත්වන්න ඕන කියලා දෘෂ්ටි විපල්ලාසවලට පත් වෙලා වෙනස් කිරීම වලට යන ගතිය ඔක්කොම මෙනෙහි වීමෙන් මැවෙන ලෝකය කියන එක දන්නේ නැතිකමට. බලන්න පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ වදාළ විදියට අපට මේ සවිඥානික කය අපි තුල හට ගන්න වින්දනය, අපේ සිතුවිලි ප්‍රවාහය, අපට මැවෙන මානසික ගතිය විමස ගන්න පුළුවන් නම් කවදාවත් කෙලෙස් කෝලහලයක් නැහැ. කෙලෙස් ව්‍යාකූලත්වයක් නැහැ පින්වත්නි. එයා සංසිඳිනවා. එයා සංසුන් පින්වත්නි. එයා සංසුන් කෙනෙක්. එහෙනම් දෙවණියට එයා තුල සංගමය හදා ගන්න විදියට විමසන්න ඕනේ. දැන් තුන්වෙනියට තමයි ඊට පස්සේ එයාගෙම සවිඥානික කය විදර්ශනා කරන්නේ. එයාගෙම වේදනාව විදර්ශනා කරන්නේ. එයාගෙම සිත විදර්ශනා කරන්නේ අනුපස්සනාවේ. එයා තුලම මෙනෙහි වීමෙන් මැවෙන මානසිකත්වයේ විදර්ශනා. ඔන්න විදර්ශනාව පාවිච්චි කරන්නේ තුන්වෙනියට පින්වත්නි. තුන්වෙනියටයි විදර්ශනාව පාවිච්චි කරන්නේ. ඊට පස්සේ හතරවෙනි විදර්ශනා කරපු සිත විදර්ශනා කරන්න ගන්න. දැන් එතකොට යාට තියෙන වර්තමාන විපස්සනාවක් විතරයි. හතරවෙනි එක විදර්ශනා කරපු සිත එක මිටකට අරගෙන විදර්ශනා කරනවා. මේ විදර්ශනා කරපු සිත සාන්තයි ප්‍රණීතයි. මේ සාන්ත ප්‍රණීත සිත පවා විදර්ශනා කිරීමෙන් එයා අවබෝධයේ කරා එකතු වෙනවා. ඒ බඳු අවබෝධාත්මක ශ්‍රාවකත්වයක් පිණිස මේ පින්නතුන්ලා සියලු දෙනාටම මේ දේශනාව නිවන් දොරටුවක් වේවා කියලා දිෂ්ඨාන කරමු. දේශනාවේ දායකත්වය කලුගම මීරිගම මහින්දකාන්ති ආරාම වාසී කහටපිටියේ ගෞරවනීය සුමේදා කේමණී මෙහෙණින් වහන්සේත් අටබාගේ සුචිත්‍ර ධාරණී මෙහෙණින් වහන්සේ ඇතුළු නන්දනී ජයතිලක මහත්මිය ප්‍රදානව පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඉතින් මේ පින්නතුන්ට මේ වැඩම කොට අදාළ පූජනීය මෙහෙණින් වහන්සේලා ප්‍රදාන සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. විශේෂයෙන් මේ පූජනීය මෙහෙණින් වහන්සේලා දෙනම ඇතුළු සියලු පින්නතුන්ට සුවසේම මේ ගෞතම බුදු සසුනේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වලින් නිදහස්ව ලබන උතුම් මමා නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපවත් වී වදාළ ගෞරවනීය මේ ස්වාමින් වහන්සේලාට, ගුරු ස්වාමින් වහන්සේලාට, ගුරු මෙහෙණින් වහන්සේලාට, ඒ වගේම කහටපිටියේ සුමේදා කේමණී මෙහෙණින් වහන්සේගේ පින්වත් දෙමව්පියන් ඇතුළු පරලෝක ප්‍රාප්ත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට, අටබාගේ සුචිත්‍ර ධාරණී මෙහෙණින් වහන්සේගේ පින්වත් දෙමව්පියන් ප්‍රදාන පරලෝක ප්‍රාප්ත සියලු ඥාති හිත මිත්‍රාදීන්ට, එවැගේම නන්දනී ජයතිලක මහත්මිය ඇතුළු මෙතනට සම්බන්ධ වුණු පින්තුන් නමින් මිය පරලෝකීය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. මියගිය ඥාතීන්ගේ සසරගත ජීවිත සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. මේ උතුම් ධර්ම දානමේ කුසලානිසංස ධර්මයන් සියලු ඥාතීන්ට සංසාර දුක් ගෙවා ලබන ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් නිදහස් උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා. සුජීවත්ව සිටින සියලු කල්යාණ මිත්‍ර පින්නතුන්ට, මේ පින්නතුන්ගේ පවුල්වල සියලු දෙනාට, මේ මෙහෙණින් වහන්සේලාගේ කල්යාණ මිත්‍ර හැම දෙනාටමද මේ දේශනාමේ කුසල් සුවසේම නිවන් මඟ පූර්ණී කරගන්නට බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. අපගේ දෙමව්පියන්ටද නිරෝගී සුවචිර ජීවනයේ වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධයේ ප්‍රාර්ථනා කොට තිබෙනවා. ධර්ම ශ්‍රවණී කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ වේවා. වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනාමේ කුසල් දේශනා පාරමිතාවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරම් රජදරුවන් සද්දිවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. Thank you.
රාගක්ඛයෝ නිබ්බානං